තාම මේ වචන කීපයක් තියෙනවා මේ අනිච්ච නිච්ච ඉච්ච කියන මේ අත තියෙන වෙනස මොකද්ද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අනිච්ච නිච්ච කියන වචන දෙකට මේ කාලේ වෙනකොට භාවිතා කරන්නේ ස්ථිර නැහැ සහ ස්ථිරයි කියන වචන දෙක. අනිච්ච කියන්නේ අනිත්‍යයි කියලා හිතන් කියන වචෙන් උත්තරේ දෙනවා ස්ථිර නැහැ කියලා. නිත්‍ය කියන්නේ නිට්යයි කියලා උත්තරයක් දීලා ඒක නිට්ය කියන්නේ මොකක්ද අහුවාම ස්ථිරයි කියන වචෙන් දෙනවා. නෑ ස්ථිරයි නැහැ ස්ථිරයි කියන වචෙන් තමයි අද අනිච්ච නිච්ච කියන මේ වචෙන් දෙකට ගන්න. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු දහම් වල තියෙන මේක ඉතාම සියුම් හැඟවිච්ච තැනක් බවයි පේන්නේ. අනිච්ච එක වචනයක්. ආයන්න නියන්න ඡායන්න බැදි ඡායන්න අනිච්ච. දැන් මේ ලියනකොට ලිඛිත භාෂාවෙන් ලියන එකේ කාර්යයක් එන හැටි. ඒ වගේම අනිච්ච කියලා ඡායන්න බැදි ඡායන්න ඡායන්න දාන්න. අනිච්ච මහ ප්‍රාණ කරලා. එතකොට තව අර්ථයක් වෙන්නවා. මේ විදිහට නිච්ච ඉච්ච මේ වචන වල විශේෂ අර්ථ එනවා. මේ අනිච්ච කියන වචෙන්ද බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අනිහි කියන අර්ථයයි. හැ මේ අර්ථේ මේ කාලේ වෙනකොට එහෙමයි කියලා නම් විග්‍රහ කරලා නැහැ. අනිහි නිහි කියන වචන දෙකක් තියෙනවා. නිසිද අනිසිද කියලා අහන එක තමයි නිච්ඡං වා අනිච්ඡං වා තී කිව්වේ. නිච්ඡද අනිච්ඡද කිව්වේ ඒකයි. නිසිද අනිසිද මෙන්න මේ වචනේ අර්ථය තෝරා ගන්න ඕනේ. හරියට මෙතන තමයි ලොකු වැහිල්ලක් වැහිලා තියෙන තැන. ඉස්තිරද නැද්ද කියන එකට වැඩි මේක නියම වචනේ නේ. නිසිද අනිසිද යමක් පරිහරණය කරන එක නිසිද අනිසිද. නිසි අනිසි වචන දෙක ආගන්තුක වෙන්න පුළුවන්. මොකක් තව වැඩි අහල නැත්නම් මොනවද නිසි කියන්නේ මොනවද අනිසි කියන්නේ කියලා. වාකෑවොත් මැරෙනවා නම් ඒ කණ එක නිසිද අනිසිද කියලා අහන. අනේ හොල්ලා තේරෙනවා අනිසි. ඇයි අනිසි කියන්නේ? කෑවොත් මැරෙන හින්දා මහ විනාශයක් වෙනවා. යමක් පරිහරණය කරනකොට ඒකෙන් සිද්ධ වෙන මහ විනාශයක් නම් ඒ වන්දේ පරිහරණය කරන එක නිසිද අනිසිද ඇව්වා. එයා කොහොමවත් නිසි නෑ අනිසි. යමක් පරිහරණය කිරීමෙන් තමන්ට යහපතක් වෙනවා නම් හොඳක් නම් වෙන්නේ. ඒදී පරිහරණය කරන එක නිසිද අනිසිද කියලා ඇව්වා. එහෙනම් නිසි. ඔන නිසි අනිසි වචන දෙකේ අදහස තෝරා ගන්න ඕනේ ආ විදිහට. අනේ නිසි කියුව එක තමයි නිච්ච කිව්වේ. අනිසි කියන එක තමයි අනිච්ච කිව්වේ. දැන් අනිච්ච කියපු ගතනේ බුදුරජාන් වහන්සේම අර්ථය තෝරලා දෙන්න කෙනෙක් ඕනක තෝරා ගන්න. අපිට ඕන හැටියට කිව්වට පිළිගන්නත් බෑ, ගැලපෙන්නෙත් නෑ. එහෙනම් ගැලපෙන්නේ බුදු පියාණන් වහන්සේම මේ අනිච්ච කියන සංඥාව. අනිත්‍ය කියන වචنين ආපු සංඥාව මොකද්ද? මොකද්ද හැඟුනේ? අනිත්‍ය තෝරා ගන්න බුදුරජාන් වහන්සේම ආනන්ද හාමුදුරන්ට ඔය කාරණේ දේශනා කරපු තැනක් තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. කතමාතානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ආනන්දෙන්නේ මේ සියලු සංඛාර පිළිබඳ අනිත්‍යයි කියන සංඥාව කොහොමද? ඒකයි මේ ඇහුවේ. ඉදා නන්ද වික්කු සබ්බ සංඛාරේසු අට්ටි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මේ බුදුරන් වහන්සේ සියලු සංඛාර අනිච්චයි කියන සංඥාව මොකද්ද කියලා ශ්‍රීමක දේශනාවෙන්ම දේශනා කරපු පාඩයක්. මේක එහෙම නෑ කියන්න කාටවත් බෑ. එහෙනම් මොකද අනිච්චයි කියන්නේ? අහුවාම මේ සියලු සංඛාර අනිච්චයි කියන්නේ මේ සියලු සංඛාර අට්ටි යති හරායති jigucchati කියන වචන තුලා දුන්නා. මෙන්න මේ අර්ථයට අනුව තමයි මේ අනිත්‍ය සංඥාවෙන් ගන්නෙ. මෙන්න මේක අනිත්‍යයි කියන්නේ. හැබැයි අට්ටි යති හරායති jigucchati කියන වචන තුන තෝරලා තියෙන්නේ ඒකටම ගැළපෙන අර්ථයෙන් බලන් පේන්නේ නැහැ. නමුත් ආසන්න අදහස් සිංහල අදහස් දීලා. හැබැයි අට්ටි යති හරායති jigucchati කියන මේ වචන තුනට ඉස්තිර නැහැ කියන අර්ථයක් නැහැ. ඉස්තිර නැති නිසායි මේ අනිත්‍යයි කියන කිව්ව අර්ථයක් වෙනුනේම කියවෙන්නේ. එහෙනම් අනිත්‍ය සංඥාව ගන්නකොට කොහොමද? අට්ඨී යති. මේ සියලු සංඛාර කිව්වේ සබ්බේ සංඛාරා කියනකොට චේතනා මුල් කරගත්ත හරිය විතරක් නෙවෙයි, හිතේ හටගන්න චෛතසික කොටස විතරක් නෙවෙයි තියෙන්නේ. සබ්බේ සංඛාරා කියන ලෝකේ සකස් වෙලා තිබෙන සියල්ලම අයිති. සජීවී අජීවී යම්තා දේයයි. ඒ සියල්ලම සබ්බේ සංඛාරා කියනකොට එකතු වෙනවා. සියල්ලම එකතු කොටු වෙනවා. එනම් මේ ලෝකේ පැවැත්මක් ඇති සියල්ලක් ඇද්ද මේ සෑම දෙයක්ම බැලුවොත් එහි ස්වභාවය මොකද්ද? ඒක අනිත්‍යයි කියලා අපි කියනවා. සබ්බේ සංඛාරා අනිත්‍යයි. ඇයි අනිත්‍යයි කියන්නේ? ඒ සියලු සංඛාර අට්ඨීයති හරායති jigucchati. මෙන්න මේ කියන කාරණා තුනේ යුත්සයි. අට්ඨීයති කියන වචනේ මේ ආර්ය විනයේ තෝරන ක්‍රමයක් තියෙනවා. මේවා ඇටවාග්. මේ උපමාව අට්ඨීයති. මේ උපමාව ලෝවැඩ සංග්‍රහාවේ සිංහට ලස්සනට පරිවර්තනය කරලා පෙන්නනවා. මස්ලේ නැති ඇට බලුලේව කන්නේ කුත්තිරුමක් ඵලයක් නොලවන්නේ. ලෙත්තේ සැපතට ලොබ නොහිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ. ඔන්න ඔය කවිය මුල් පද දෙකේ දින අට්ඨීයති කිව්ව කොහොම වද කිය. මස්ලේ නැති ඇට බල්ල හපහපාල ඒව කකා ඉන්නවා. හරි ආසයි ඒක අත්හරින්නේ අනික් බලලා හපලා පොර කාලා උසගෙන යන්නේ. මහරජයා කමුලාගේ බල්ලෙකුට මස්ලේ නැති ඇට කට්ටක් හම්බුනහම ඕක හපහපා ඉන්නේ. හැබැයි ඔගේ බල පිළින්නේ කොච්චර හැපුවා. ඌට කොච්චර ආසාවෙන් කෑදරකමින් දැඟලුවා. උගෙම කට කැපි කැපි යනවා මිසක් උගෙම ලේ ඌට කැවෙනවා මිසක් මස් කටේ ගන්ධහරයක් ඌට හම් වෙන්නේ නැහැ. හැබැයි ඌ හිතන්නේ මස් කට වැඩක් නැති එකක් බල පිළි නැති එකක් කියලා. ඒක හරි වටිනාදියක් කියලා හපහපා ඉන්නවා. හරියට මේ පංචකාම සම්පත් කියලා මේ ලෝකේ හටගත්තේ මේ සියලු සංඛාර වලට අයිති සියලුම දේ. නැන්න තර්ජයෙන් කියනවනම් අස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රසේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේවට අයිති දේවල් මොන විදිහම නැහැ. තව ප්‍රමේකින් කියනවලු රූපස්කන්ධ වේදනායස්කන්ධ සංඥායස්කන්ධ සංකාරයස්කන්ධ විඥානයස්කන්ධ කියලා මේ පොඩි මේ ලෝකෙම සියලුම ලෝක කැටි කරමු ක්‍රම. තව ප්‍රමේකින් කියනවලු චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන මේ ධාතු 18කින් පෙන්නපු ලෝකේ ඒත් සබ්බේ සංඛාර. ඔය ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිච්ඡසමුප්පාද වශයෙන් පෙන්නපු කොටස තියෙනවා. අවිද්‍යාව නිසා ගොඩනැගිච්ච මුළු ලෝකේ සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මෙන්න මේවට ගෝචර වෙන යම් ධර්ම සාභියෝ ඇද්ද ඒ ඔක්කොම සබ්බේ සංඛාර. හේතුවක් නිසා ගොඩනැගිච්ච හේතුඵල ධර්ම. මෙන්න මේවා ස්වභාවය මොකද්ද? කවදාවත් පස්සෙන් ගිහිල්ලා ඇසුරු කරලා සැනසෙල්ල හොයාගෙන ගියාට ওই ටිකම තමයි අනන්ත සංසාරයේ බලන ලෝක සත්‍යය ඇසුරු කරන්නේ. සැනසෙල්ල හොයාගෙන. ওই තුලින් යම් සැනසෙල්ලක් බලාපොරොත්තුෙන් ගොඩනගා ගත්තා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමස උපායාසයෙන් කෙලවර කරන එකක් ගොඩනැගුවා මිසක් සැනසුම් සහගත එකක් ගොඩනගලා නැහැ. ගොඩනගන්න හැම වෙලා නැහැ. නමුත් අපි ඒක හිතුවේ නැති නිසා අපි ඒක දන්නේ නැත්තේ ඒකයි. ඒක එහෙමයි කියලා දැනගන්න දහම හම්බුනේ නැහැ. ඊට අනුව හිතුවේ නැහැ. ඒ දහමට අනුකූලව සත්‍ය දහමට අනුව හිතුවා නම් ඇත්ත වශයෙන් මේක එහෙම නේද කියලා වැටහිච්ච ධර්මාවබෝධය ලැබෙනවා. මෙන්න මේ ධර්මාවබෝධය ලැබිච්ච දවසක දැනගන්නවා අනේ එහෙනම් මේ ලෝකේ ඔක්කොම බල්ලෝ සහ හොයවා මාස කටුල වෙනවා වාගේ මේ පංචකාම සම්පත් නැහැ නම් මේ ලෝකේ නැවති මේ ආස්වාදයේ බලාපොරොත්තු වෙන ලෝක සත්‍යය ලෝකේ ගිල ගන්න හදනවා ලෝකේ ඇසුරු ගන්න හදනවා මේක සැනසුම හොයනවා ලෝක සත්‍යයට සිද්ධ වෙලා තියෙන්නේ සැනසුම හොයවා බල්ලෝ මාස කටුල වෙනවා වාගේ වැඩක් කරන්න කවදාවත් බලාපොරොත්තු හනුව ලෝකෙන් හම්බෙලා නැහැ ලෝක සත්වෙින්. හවක් වෙනවා තියෙනවා වාගේ. බල්ලා හැවටෙනවා. හොඳ රස දෙයක් කියලා මස් කාපද. උට තේරෙන්නේ නැහැ කි. ගඳ හරයක් නැහැ කියලා. අර ගඳට යම් කිසි විය ස්වභාවයක් එන නිසා ඌ වේගර ය ගඳර මස් ගඳර එක හප හපා ඉන්නවා. මෙන්න මෙවාගේ ආස්වාද ආස්වාද බලාපොරොත්තුෙන් ආස්වාදය ගැන හිත හිතා ලෝකෙ තිබෙන කොටස් මම කරගන්න මගේ කරගන්න ඇතුළු කරගන්න ආස්වාදින්ද ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ සිද්ධ වෙන නිසා මොකද කරන්නේ? ලෝක සත්‍යය බොහෝ ප්‍රියමනාපෙන් ඒවා නිසි කියලා හිතාගෙන ගන්නවා. පරිහරණයට නිසි වස්තු හිතයි. නමුත් ඒ ආ සත්‍යෝ දන්නේ නැති නිසා බුදුරයන් වහන්සේ දේශනා කළ උදාහවතුලින් ඕන එක ඇත්ත දැනගන්න. එහෙනම් වෙන්නේ මොකද්ද? ඔය රවුමෙන්ම සකස් වෙලා එන කොහොම ಜಾති වලට හිමි වෙන දෙයක් තියෙනවා. මොකද ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස පායාස. අවසානයේ උතනින් කෙලවර වෙන්නේ. ඒ පරිහරණය කරෝ කෙලවර වෙන්නේ උතනින් නා. එහෙම දේවල් පරිහරණය කරන එක නිසිද අනිසිද කියලා අය බලන්න කිව්වා. අන්න ඒක උඩ තේරෙනවා. කවදාවත් නිසි කියලා හිතාගෙන නිච්චයි කියලා හිතාගෙන හිටියත් ඒවා අනිසීනේ අනිච්චයි. ඒවා ඉස්තිරනේ නැහැ කියන කතාවක් නෙමෙයි උතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉස්තිර කතාවක් හෝ නැති කතාවක් ගත්තේ නැහැ යථාර්ථයේ පෙන්නන්න. උන්වහන්සේ බැලුවේ ඇත නැත කියන අන්ත දෙකම පැත්ත කරලා දාන්න. ඇති එකද නැති එකද කියන ප්‍රශ්نين ගන්න යන්න එපා. ඇත යන වන්තේ කියන ඇත යන වන්තේ. ওই අන්ත දෙකලම වහින් නැතුව හේතු බල මාධ්‍යය තියනවා බලන්න. මෙන්න මේ තුලින් ධර්මාභෝධය ලබන්න කියලා ක්‍රමයක් දේශනා කළා. ඒක තමයි ක්‍රමක්‍රමයෙන් බොහොම සියුම් තැනකින් ඇත නැත කියන දෙකේ ලාංස දෙකට වැල්ලා වැහිද යන තැනක් වෙන්නේ. ඒ නිසා තමයි නිසිද අනිසිද කියන උඩ ඇත නැත කියන ප්‍රශ්නේ එතන නැහැ. ඉස්තිර වුණා හෝ නැති වුණා හෝ අපිට ඇති ප්‍රශ්නයක් නැහැ. ඔබ පරිහරණය කරන එක නිසිද අනිසිද හොයාගන්න තියෙන උතනයි. ඇති වුණත් එකයි නැති වුණත් එකයි. අපිට ඒ ප්‍රශ්නයක ඉලි ගහන්න ඕන. පරිහරණය කරන්න ගියොත් ඒක හොඳයි කියලා නිගමනය කරන්න ගියොත් හම් වෙන ප්‍රතිඵලයේ නිසිද අනිසිද? මොකක්ද හම් වෙන ප්‍රතිඵලයේ? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන උපායාසය නම් ප්‍රතිඵලයේ. නිසිද අනිසිද කියලා බලාගන්න පොඩි හැඟුමක් පුළුවන් ඔබ ප්‍රශ්නේ හරියට ආවම. කවුරුවත් කියන්නේ නැහැ නිසි කියලා. අන්න ඒක තමයි අනිත්‍යයි කියන්නේ. දැන් අනිත්‍ය කියන එක වචනේ තේරුම් ගන්න ඕනේ. ඉච්ඡ කියලා වචනයක් තියෙනවා. ඉච්ඡ කියන්නේ මොකද්ද? ඔය නිසිද අනිසිද කියලා බලපුවාම නිසි කියලා හැම කැමැත්තක් නිසි කියලා આવු. නිසිදේ පරිහරණය කරන හරි කැමැත්තක් බලවත් කැමැත්තක් එනවා. අන්නේ කැමැති ස්වභාවයද කියනවා ඉච්ඡ. ඉච්ඡ කියලා කියන්නේ මොකද්ද? ප්‍රියමනාපය. ඉච්ඡත්තේ හා වුණාම කියනවා ඉච්ඡ. හැබැයි ඔබ පද නිරුක්තියකින් එන අමිසක් භාෂාංගිකව කොහොම වෙනවද මම දන්නේ නැහැ. හැදෙන්නේ ওই විදිහටයි. ඉච්ඡ කිව්වොත් මොකද වෙන්නේ? ඉච්ඡ දේ සමග බැඳෙනවා. තදින් බැඳුනහම ඉච්ඡ. නැත්නම් හිතවත් වෙලා ඉන්නවත් එකෙන් ගන්න ඉච්ඡ. නැ ඉච්ඡ අනිච්ච කියන එකයි ඉච්ඡ අනිච්ච කිව්වෙත් ඔය ආකාරය. එහෙනම් ඉච්ඡ කියන වචනේ අරගත්තහම මුළු පටිච්ච සමුප්පාද ක්‍රියාවලියම සකස් වෙලා තියෙන්නේ ඉච්ඡ මුල් කරගෙන. කැමැත්තට බොහොම තදින් බැඳුනහම අන්නේ කියනවා ඉච්ඡ වුණා. නාමංච රූපංච පටිච්ච පස්සු නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියුව එකයි මේ කිව්වේ. ඔක වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිදානේ. ඉච්ඡා නිදානානි පරිග්‍රහානි. ඉච්ඡාවයි නිදාන ඔක සකස් වෙන්නේ. ඔය පරිග්‍රහය වෙන්නේ නාම රූප ඉස්පර්ශ මේවා සම්පින්දනේ සකස් වෙන්නේ මොකක් නිසාද? ඉච්ඡා නිදානයි. අන්න ඉච්ඡ කියන වචනේ ආපු කෙනා ඉච්ඡාවෙන් බැඳිලා පටි ඉච්ඡ කියන වචනේ මගින් ඔය එක ආකාරයෙන් අපහාස වෙනවා. අමුතු විදිහට දහම් තෝරනවා කියේ. ඉච්ඡාත්යේ බැඳිලා කියන එක ගැලපෙන්නේ නැහැ කියලා. අයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉච්ඡාත්යේ බැඳීම තමයි නාම රූපයෙන් ස්පර්ශ හටගන්න මුල. නිදාන කාරණේ ඒකයි. ඉච්ඡාන සංත්‍යාන මමත්ත මත්ති. මේ හිත තුළ ඉච්ඡා කියනා වූ බලාපොරොත්තු නැත්නම් ඒ දැඩි කැමැත්ත නැති වුණා නම් මමත්වයෙන් අල්ලන්න එකක් නැහැ. රූපය සමග සම්භූත ඉවරයි. එහෙනම් රූපේ විභූත වුණා සම්භූත වෙන්නේ ඉච්ඡති වුණොත් රූපේ විභූතේන පුසන්ති පස්සෝ රූපයන්ගේ වෙනුණාම ස්පර්ශයෙන් වෙනුණා වෙනවා එහෙනම් නාම රූප නිරෝධනා සලායතන දා කියන්නේ මේ ස්පර්ශයෙන් දා කියෝක එහෙනම් මෙතන මුල වෙන්නේ මොකද්ද මෙන්න මේ ඉච්ඡය කියන වචනේ පරිච්ඡමපාදයේ මුළු ක්‍රියාවලියටම නිදාන කාරණේ ඉච්ඡ ඉච්ඡත්තේ විදිහගිය දාත පරිච්ඡමපාදයේ තිබෙන ಜಾති හටගන්නන වැල පිළිල ඉවරයි ಜಾති හටගත්තරන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපායයෙන් මිදෙන්න බෑ ಜಾති හට ගැනීම කෙලවර වුණා නම් ඒ නිසා හටගෙන තිබුණ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපායයල කෙලවර නම් නිවන් සුවේ එතන ඉතින් මේ දහම් තෝරන්න පද අප්‍රමාණයි නිරුක්ති අප්‍රමාණයි මේ විදිහට දේශනා කළා තියෙනවා අන්නේ නිසා අප්‍රමාණ පද අප්‍රමාණ නිරුක්ති තුලින් තමයි මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න වෙන්නේ කියන බුද්ධ දේශනා පැහැදිලිව දේශනා කරනවා ඉතින් මේ විග්‍රහ කිරීමේ හැකියාව නැති වෙලා ගියාට පස්සේ අර පොතක තිබිච්ච නිදර්ශනයක් ගෙනහල්ලා ඒකෙන් එහාට යන්නේ නැතුව ඒක වෙන්න මෙන්න මෙච්චරයි බල කියලා සීමා කරනවා පොට්ටියේ තියෙන වචන පෙළකට. ඊන් එහා වචනයක් විග්‍රහ කරන්න ගියොත් එහෙම කෑ ගහනවා ධර්මයේ විකෘති කරනවා වෙනස් කරනවා කියලා. ඉන් ධර්මයේ තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ අදහස මතුවෙන විග්‍රහ කරන්න ඇති නිසාමයි. ඒ නිසා තමයි අද වෙනකොට ධර්මයේ හැඟවිලා ගිහින් තියෙන්නේ. ඉන් දැනගන්න ඕනේ අනිත්‍ය කිව්වෙත් ඒකයි. ඉච්ඡසේ නැතිවක් තියෙනොත් අනිත්‍ය කියලා. ඒකම තමයි කියන්නේ අනිසී කියලා. නිසි නැහැ. යමක් පරිහරණයට නිසිද අනිසිද කිව්වහම අර්ථය ගත්තාම අනිත්‍ය කියන අර්ථය හොඳට පැහැදිලි අනිසී කියන එක. ඉස්තිර නැති කතාවක් ඔය වචෙන්ද නැහැ. ඉස්තිර නැති එකට කියන්නේ අනියතා. අද්දුවා. වචන දෙකක් තියෙනවා පාලියේ ඉස්තිර නැති බව පෙන්නන. ඒකට අනිත්‍ය කියන වචනේත් ඒකම දාලා තමයි පටලවාගෙන තියෙන්නේ. අනිසී කියන වචනේත් ඒකම දාගත්තා. අර ඉස්තිර නැහැ නේද අනිත්‍ය කියන වචනයක් පෙන්නන. අනිත්‍ය කියන වචනේ අර්ථය පෙන්න. නැහැ ඉස්තිර නැහැ කියන අර්ථය පෙන්නන්න ගත්තේ මොකක්ද? අනියතං අද්දුවං කියන වචන දෙක. ජීවිත අනියත. මරණං නියත. අන මරණය ඉස්තිර අනියතයි. ජීවිතය අනියතයි. ඉස්තිර නැහැ. ওই අර්ථය දුන්නේ ඔන්න ඔය විදිහේ තේරුම් ගන්නයි. නව ජරා මරණ කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජරා මරණ අනිත්‍යයි කිය. පරිච්ඡේදපාද ධර්මයන්ටයි තී ජරා මරණ. අනිත්‍යයි සංගතයි. හේ ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි කියලා පරිච්ඡේදපාද ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ. එහෙනම් ජරා මරණ අනිත්‍යයි කියලා වෙන්නේ. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ නම් ජරාවල් ඉතිර නැද්ද? උපන් සත්‍යයේ ජරාව හෝ මරණේ ඉතිර නැහැ කියොත් හරිද? මරණේ ඉතිර නැහැ උර ලොකු දෙයක් නේද? උපන්සේ ඉන්න පුළුවන් කතාවක්. එහෙම එකක් තියනවද නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කොහෙද දේශනා කළේ? ජරා මරණ දෙකත් අනිසි. නිසි නැහැ. අන්න අනිත්‍ය කියන වචෙන්ද අනිත්‍ය කියලා ගත්තනම් පැටලෙනවද? ජරා මරණ අනිත්‍යයි කියලා ගත්තොත් ජරා මරණ ඉතිර නෑ කිව්වොත් ජරා මරණ නිසිද අනිසිද ජරා මරණ නිසා ඇති වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසන කොහොමද නිසි වෙන්නේ අන්නේ නිසා අනිසි මෙන්න ජරා මරණ අනිසි කිව්වේ ඔන්න ඔකයි ජරා මරණ අනිත්‍යයි කියවන ගැලපෙන්නේ නෑ ඉතින් මේ අනිත්‍ය කියන වචනයත් අනිසි කියන අර්ථයේ වෙනුවට දීලා තියෙන ඔය අදහසේ නිසා දහම් අර්ථේ වැහුණා. වැහිච්ච නිසා මිනිස්සෙන්ට ලෝකේ අසාරයි කියන එක වටහා ගන්න තිබිච්ච මාධ්‍ය වැහිලා ගියා. වෙන මොනවා කතා කරලත් හරියන්නේ නැහැ. ලෝකේ සාරයි කියන හැඟීම ඉන්න තාක්කල් නිවන් දකින්න බෑ. කවදා හරි දකින්න ඕනේ ලෝකේ සාරද අසාරද කියන ප්‍රශ්නෙට උත්තරය අදින්. ලෝකේ අසාරයි මෙන්න මේ හේතුවල. කවුරුවක් කියන නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිව්ව හින්දාත් නෙමෙයි. අපිටම වැටහෙනවා මේක සාර නෑ කියලා. අන්‍යව තමයි කවදා හරි වැටහෙන දවසක් ආව නම් ධර්මානුකූලව අවබෝධයේ එදාට නිවන් දැකීමට ඔහු නවත්තන්න හැදුවා නිවන් දැකින එකකින් කාටවත් කරන්න බෑ. ඔහු දෙදුට නිවන් ඇත්තෙක් වෙනවා. දහම් ඇස පහළ වෙච්ච කෙනෙක් වෙනවා. එයා අටමහා නරකය යනවා කියලා කියන කවුරු හරි බැන බැන හිටියත් ඕනා කියන හොඳ බල නෙවෙයි. ඔය යන්නේ අටමහා නරකීවත් සතර අපාය කොහොමද උපදින්න හේතුව උඩ නෑ. එහෙම දූෂිතාවයක් ඇත්තේ නෑ. ඉවරයි. ඒ නිදා. එයා කාටවත් යවන්න බෑ. සතර අපායෙ තියා අටමහා නරකෙත් නෙවෙයි සතර අපායේ තිරසනේ කරන්නවත් බෑ එයා. එහෙම හැකියාවක් ඇති මානසිකත්වයක් ලෝකේ අසාරයි කියන එක ඇත්තයි කියලා වටහා ගත්ත කෙනෙක් නැහැ. ඒ වටහා ගැනීමත් එක්කම ධර්ම අවබෝධය ලැබෙනවා. වටිනා දහම් වහලා දාලා තියෙන නිසා තමයි මුලින්ම මෙයා පැටිරලා තියෙන්නේ. ඉතින් ඉච්ඡ කියලා කියන්නේ මොකද්ද? හිතවත් බව. නැනම් හිතවත් බවෙහි බැඳීම. ප්‍රියමනාපයෙන් බැඳීම. ඒ අර්ථයට කියනවා ඉච්ඡ. බැදෙන්න වටිනා දෙයක් නැහැ කියන අර්ථයෙන් අනිච්ච කියනවා. අනිසි අර්ථයෙන් අනිච්ච කියනවා. මේ තෝරා ගන්න ඕනේ ඔය වචනෙන් වෙන්නේ මොකද්ද කියන්නේ.